ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
සිංහල අලුත් අවුරුදු උණුසුම තාමත් මැකිලා නැහැ. ඉතින් ඒ අවුරුදු උණුසුමේම ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වෙත් දිහා බලන්නයි අපි සූදානම් වෙන්නේ. සිකුරාදා දවසේ සුපුරුදු විදිහටම අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන් සුබ උදෑසනක්, සුබ අලුත් අවුරුද්දක් වේවා.
ආයුබෝවන් මදුර, සුබ අලුත් අවුරුද්දක් වේවා.
හොඳයි, අපි මුලින්ම කතාබහ කරමු රංගන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්. මේ වන විට ශ්‍රී ලංකාවට බංග්ලාදේශ කණ්ඩායම පැමිණ හමාරයි. පුහුණුවීම් කටයුතුත් ආරම්භ කර තිබෙන බව තමයි අපිට ආරංචි වන්නේ. අපි කැමති ඒ පිළිබඳව අලුත්ම තොරතුරු දැනගන්නට මුලින්ම
මදුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගිය 12 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට පැමිණියේ. ඉන් අනතුරුව දින 3ක කාලයක් ඔවුන් මීගමුවේදී නිරෝධායනයට ලක් වුණා. කිසිදු ආකාරයකින් පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වුණේ නැහැ. ඉන් අනතුරුව ඊයේ දිනේදී තමයි කටුනායක දී පළමුවෙනි වතාවට බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී තමන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තමන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කර නැහැ. නිල වශයෙන් සංචිතයක් නම් කර නැහැ. නමුත් ක්‍රීඩකින් 18 දෙනෙකු පමණ මේ වන විට යම් ආකාරයකින් කෙත්තාරාමේදී තමන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පමණයි නිල වශයෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ. ඔවුන් එළඹෙන 19 සහ 20 යන දෙදින පල්ලෙ කැලේදී තමන්ගේ පුහුණුවීම් සැසිවාරයට සහභාගී වීමටත් නියමිතව තිබෙනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රේල් මාස 21 වනදා සිට 25 වනදා දක්වා පල්ලෙ කැලේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. දෙවන තරගයත් අප්‍රේල් මාස 29 වනදා සිට මැයි මාස 3 වනදා දක්වා පල්ලෙ කැලේදී පැවැත්වීමට නියමිතයි. මේ ටෙස්ට් තරඟ දෙකම පැවැත්වෙන්නේ පල්ලෙ කැලේදී. වගේම මේ ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියට සමගාමීවයි. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණ තිබෙනවා. මේ සංචිතයට පැමිණ තිබෙනවා. ඔහු නිමාවට පත් වූ කොදේව් තරඟාවලිය අතරතුර පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරඟාවලිය නික්ම ගියා. නමුත් ඉන් අනතුරුව නැවතත් මේ බංග්ලාදේශ තරඟාවලියට ඔහු එක්වන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඒ වගේම අපට වාර්තා වුණා කොදේව් තරඟාවලිය අතරතුර ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට මේ තරඟාවලිය අහිමි වීමේ ඉඩකඩක් තිබෙන බව. නමුත් අපට පසුගියදා වාර්තා වුණා ඔහුගේ ආබාධිත තත්ත්වය සම්පූර්ණ සුවාතට පත් වී තිබෙනවා. ඔහු නැවතත් මේ බංග්ලාදේශ තරඟාවලියේදී කණ්ඩායමට එක්වීමට නියමිතව සිටින බව. මේ අතරතුර තමයි ලසිත් ඇඹුල්දෙනියත් කොදේව් තරඟාවලිය අතරතුර වම් පාදයේ ආබාධයකට ලක් වුණා. ඔහුගේ ආබාධිත තත්ත්වය නිසාවෙන් ඔහුට සති 8ක කාලයක් ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසාවෙන් ප්‍රවීන් ජයවික්‍රම මේ සංචිතයට නම් කර තිබෙන බවයි අපට වාර්තා වන්නේ. මේ අතරතුර පෞද්ගලික හේතුවක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා මේ තරඟාවලියෙන් තමාව නිදහස් කරන ලෙස. ඒ අනුව ඔහුට ඒ අවසරය ලැබී තිබෙනවා. මෙන්න මේ කරුණු කාරණාවලට යටත්ව තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. රොෂෙන් සිල්වා නැවත වතාවක් සංචිතයට කැඳවා තිබෙනවා. තවමත් දැනගන්නට ලැබෙන ආකාරයට කුසල් මෙන්ඩිස් මේ සංචිතයට නම් කර නැහැ. කෙසේ වෙතත් අවසාන සංචිතයේ නම් කිරීමට නියමිත වන්නේ මදුර ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව විසින්. ප්‍රමෝදේ වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුව පසුගියදා නම් කරනු ලැබුවා. මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ප්‍රමෝදේ වික්‍රමසිංහ තමයි එහි සභාපතිත්වය දරන්නේ. රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, උවයිස් කරනයින් සමගින් කාන්තා ක්‍රිකට් සඳහා තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය නම් කර තිබෙනවා. යනුව ඔවුන්ගේ පළමු රාජකාරිය බවට පත්වන්නේ මේ නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය බවට පත්වන්නේ බංග්ලාදේශ ටෙස්ට් තරඟ දෙක සඳහා 15 දෙනෙකුකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමයි. මේ අතරතුර අප පසුගිය සතියේදීත් මදුර සඳහන් කළා ක්‍රීඩක කොන්ත්‍රාත්තු තවමත් අත්සන් කර නැහැ. මෙහි නීත්‍යානුකූල කටයුතු මේ දිනවල සිදුවන බව තමයි අපට වාර්තා වන්නේ. බොහෝ විට බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට පෙර මේ ක්‍රීඩකින් මේ සඳහා අත්සන් කිරීමට ඉඩ තිබෙන බවත් වාර්තා වනවා. තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු සිදුවන්නේ මහාචාර්ය වෛද්‍ය අර්ජුන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක් අතින්. ඔවුන් එළඹෙන මැයි 20 වනදා නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඡන්දයෙන් තේරී පත්වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එදිනෙදා කටයුතු පරිපාලනය සඳහා පමණයි පත් කර තිබෙන්නේ. ඒ අනුව බොහෝ විට ඇතැම් විචාරකයින් සඳහන් කරනවා මේ මැයි මස 20 වනදා දක්වා ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් නොකිරීමටත් ඉඩ තිබෙන බව. නමුත් අපි බලමු බොහෝ විට බංග්ලාදේශ තරගාවලියට පෙර මේ කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට ඉඩ තිබෙන බවත් අපට මේ වන විට නිල නොලත් මාර්ග ඔස්සේ වාර්තා වන අමතර.
හොඳයි, මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කෝප් කමිටුව අතර පවතින ඒ උණුසුම් වාද විවාද නැවතත් පැනනගී තිබෙන ආකාරයක් තමයි අපිට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වලින් නැවතත් ඇසෙන්නට පටන් ගන්න තිබෙන රංගන. මේ වන විට කෝප් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින තත්ත්වය පිළිබඳව අපි දැනගන්නට කැමැති.
පසුගිය සතියේදී නැවත වතාවක් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු නිලධාරීන් කැඳවුණු ලැබුවා මදුර. මීට පෙර සිටි විධායක කමිටුව මෙහිදී අනාවරණය වී තිබෙන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල මුදලක් ගෙවීමට නියමිතව වෙනවා. චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවාට ඔහුව හදිසියෙන්ම කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. මීට එරෙහිව ඔහු විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ අනුව නඩු ගාස්තු වශයෙන් පමණක් රුපියල් මිලියන ගණනක් ගෙවීමට සිදුවන බව තමයි මෙහිදී අනාවරණය වී තිබෙන්නේ. මෙහිදී අපට වාර්තා වන ආකාරයට රුපියල් මිලියන 100ක පමණ මුදලක් ගෙවීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ මාසයකට මූලික වැටුප ලෙස ඇමරිකාන් ඩොලර් 20,000ක මුදලක්, ඊට අමතරව මාසකට ජීවන වියදම් ගෙවීමක් ලෙස ඇමරිකාන් ඩොලර් 10,000ක මුදලක්, වගේම වාර්ෂිකව ඇමරිකාන් ඩොලර් 1,20,000ක මුදලක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සපයන්නා වූ උපක්‍රම සහ සැලසුම් වෙනුවෙන් ඔහුට ගෙවීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව ඔහුගේ පවුල වෙනුවෙන් වසරක ඇමරිකාන් ඩොලර් 20,000ක මුදලක් ගෙවීමටත් එකඟ වී තිබෙනවා. ඒ අනුව ඔහුව යම් ආකාරයකින් වසර 3ක ගිවිසුම් කාලයට පෙර ඔහුව තනතුරෙන් ඉවත් කරනවා නම් ඔහුට වසරක සම්පූර්ණ වැටුප් ගෙවීමටයි මේ ගිවිසුමට අනුව එකඟ වී තිබෙන්නේ. යනුව කෝප් කමිටුවේදී ප්‍රශ්න කර තිබෙන්නේ කවුද මේ ආකාරයේ අවාසි සහගත ගිවිසුමක් පිළියෙල කළ නීති විශාරදීන් යන කාරණාවයි. තිලංග සුමතිපාල මහතාවත් මේ සම්බන්ධයෙන් නොදැන සිටි බව තමයි පසුව අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව කෝප් කමිටුව දැඩි ලෙස ප්‍රශ්න කර තිබෙනවා ඇයි තමන්ගේ ආයතනයට මේ තරම් අවාසිදායක ගිවිසුමක් පුහුණුකරුවෙකු සමග ඇති කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ කියලා. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් තමයි ඔවුන් පසුගිය සතියේදී කරුණු කාරණා සාකච්ඡා කර තිබෙන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් එතරම් උනන්දුවකින් නොවේ මේ සඳහා පිළිතුරු ලබා දෙන්නේ. මේ අතරතුර අපට වාර්තා වී තිබෙනවා 2011 කාල සීමාවේ සිට 2020 දක්වා වසර 9ක කාලයක් තුල රුපියල් මිලියන 88ක මුදලකට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු ගිණුම් වාර්තාවක සඳහන් වන්නේ නැහැ. මෙන්න මේ කාරණාව වෙතත් කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් බොහෝ දෙනා වාර්තා කර තිබෙනවා පසුගිය කාලයේදී මදුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමයි ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය කියලා. ඊට සාක්ෂි සපයමින් තමයි මේ තොරතුරුත් අනාවරණය වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම පමණයි කෝප් කමිටුවට කළ හැකි වන්නේ. ඉන් එහාට තීරණයක් තීන්දුවක් ගන්නවා නම් එය නීතිපතිවරයා සතු කාර්යයක්. අපි බලමු ඉදිරියේදී කොයි ආකාරයෙන් මේ කරුණු කාරණා විසඳේවිද කියලා.
ඔරංගන අපි අවසාන වශයෙන් කතා බහ කරමු ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලිය 2022 වසරට කල් ගිහිල්ලා කියලා නවතම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ සඳහා හේතු පාදක වෙච්ච කාරණා පිළිබඳව අපි කතා බහ කරමු.
පළමුවෙන්ම මදුර මේ 2020 වසරේදී තමයි මේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ. මේ 2020 තරගාවලියක් ලෙසයි පැවැත්වීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය නිසාවෙන් එය 2021 වසර දක්වා කල් දැමුණා. ශ්‍රී ලංකාවේදී තමයි තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් ආසියානු ක්‍රිකට් සම්මේලනය පසුගියදා තීරණය කර තිබෙනවා මේ තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට. ඊට ප්‍රධානතම හේතුව තමයි මේ වන විට නැවත වතාවක් මේ ආසියානු කලාපයේ ඉන්දියාව පාකිස්තානයේ ඇතුළුව කොවිඩ් තත්ත්වය නැවතත් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන වටපිටාවක මේ තරගාවලිය පැවැත්වීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් තමයි ඔවුන් මේ තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබෙන්නේ. පාකිස්තානයට තමයි මේ තරගාවලියේ සත්කාරකත්වයේ හිමි වී තිබෙන්නේ. පාකිස්තානයේ තමයි ඒ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේ. ඊට ප්‍රධානතම හේතුව තමයි පාකිස්තානයේ පැවැත්වෙන තරගාවලියක් සඳහා ඉන්දිය කණ්ඩායමක් සහභාගී වන්නේ නැහැ. මෙන්න මේ දේශපාලනික කාරණාව නිසාවෙන් තමයි ඔවුන් එකඟ වී තිබෙන්නේ මේ තරංගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කෙසේ වෙතත් ඒ අනුව 2022 වසරේදී නැවතත් ශ්‍රී ලංකාවේදී තමයි මේ තරංගාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. ඒ වගේම 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන 2020 තරංගාවලියත් මේ වන විට 2022 වසර දක්වා කල් දැමීමට තීරණය වී තිබෙනවා. මේ අතරතුර මදුර මේ කොවිඩ් තත්ත්වය නිසාවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාස 18 සහ 20 යන දෙදින තුළ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් සමග තරංගාවලියකට සහභාගී වීමට නියමිතව තිබුණා. මේ තරංගාවලියත් අවලංගු කිරීමට තීරණය වී තිබෙනවා. ජූනි මාස 18 වනදා කෙන්ට් ප්‍රාන්තයේ සමග තරඟය අවලංගු කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. ඒ වගේම සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග ජූනි 20 වනදා තරඟයක් පැවැත්වීමට නියමිතව තිබුණා. එම තරඟ දෙකම මේ වන විට කල් දැමීමටයි තීරණය වී තිබෙන්නේ. මේ අතරතුර අපට වාර්තා වනවා ICC නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමවල ප්‍රථම ස්ථානයට පත්වන්නට පාකිස්තානයේ බාබර් අසම් සමත් වී තිබෙනවා. ප්‍රසාද ලකුණු 865ක් සමගින් මෙහිදී සඳහන් කරන්නට ඕනේ ඉතිහාසයේ සිව්වන පාකිස්තාන පිතිකරුවා තමයි මේ ආකාරයක එක්දින වර්ගීකරණයක පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ මාස 41ක කාලයක් විරාට් කෝලි තමයි එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ රැඳී සිටියේ. ඒ අනුව මාස 41කට පසුව ඔහුගේ ස්ථානය ගිලිහි ගොස් තිබෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ අනෙක් කාරණාව තමයි මේ වර්ගීකරණයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැඳී සිටින්නේ අංක 39 ස්ථානයේ. ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස්. ඒ අනුව මං හිතන්නේ මදුර අපට යම් දල අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර එක්දින තරඟ පිටියේ කොයි ස්ථානයකද සිටින්නේ කියන කාරණාව.
හොඳයි රංගන, අපි ඒ පුවතත් සමගින් අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගිවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති සොයා බලන්නට. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.